අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে একলা চলো একলা চলো একলা চলো চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি কেউ কথা না কই ওরে ও রে ও আবাঘা কেউ কথা না কই যদি শোভায় তাকে মুখ ফিরাই শোভায় করি ভই তবে শোভায় তাকে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে
আই ওয়ান দুই পুতে আদাপি পাডাম অঙ্ক 21 යටতে 8 শ্রেণী সঙ্গীত পাডামකටයි সুদানম වෙලා ඉන්නේ මම අද පාඩමට ප්‍රවේශ වුණේ ගීතයකින් නේද ඔබේ ගීතය අහලා නැතුව ඇති සමහර විට අහලා ඇති ඒ ගීතේ වචන ඇහුවාම ඔබට යම් වෙනසක් දැනෙන්නේ නැති නේද ඔව් මේ ගීතය හින්දුස්ථානි සංගීතයට අයත් ගීත ශෛලියක එන ගීතයක් හින්දුස්ථානි සංගීතයේ විවිධ ගීත ගායන ශෛලීන් තියෙනවා ඒ අතරින් අපි මෙන්න මේ ශෛලියට කියනවා රවීන්ද්‍ර ගීත නැත්නම් රවීන්ද්‍ර ගීත ශෛලිය කියලා. මොකද්ද? රවීන්ද්‍ර ගීත එහෙමත් නැත්නම් රවීන්ද්‍ර ගීත ශෛලිය කියලා හඳුන්වනවා. එසේ හඳුන්වන්නේ ඇයි කියලා අපි බලමුකෝ. අපි දන්නවා ඉන්දියානු ජාතික ගීය නිර්මාණය කළේ රවීන්ද්‍රනාත් තාගෝරතුමා. අන්න එතුමා විසින් මේ ගායන ශෛලිය නිර්මාණය කර නිසා රවීන්ද්‍ර ගීත නමින් හැඳින්වෙනවා. ඒ වගේම ඉන්දියාවේ වංග ප්‍රදේශයේ ප්‍රචලිත වුණු ගීත ශෛලියක් නිසා වංග ගී, බෙංගාල ගී ආදී නම් වලින්ද මෙන්න මේ රවීන්ද්‍ර ගීත හඳුන්වනවා. ඉන්දියාවේ වංග ප්‍රදේශයට ආවේනික වංග ජන ගී ආශ්‍රයෙන් මේ ගීත ගොඩනැගිලා තියෙනවා. ඔබ දන්නවා ඉන්දියාව කියන්නේ ලොකු රටක්. ඒ රටේ විවිධ ප්‍රාන්ත තියෙනවා. ඒ ප්‍රාන්තවලට ආවේනික ජන ගීතත් තියෙනවා. එතකොට මේ වංග ප්‍රදේශයට ආවේනික වංග ජන ගී ආශ්‍රයෙන් තමයි මේ ගීත ගොඩනැගිලා තියෙන්නේ. අපි දැන් බලමු මේ ගීතවල තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවාද කියලා. ඔබට පුළුවන් අත්පත්‍රිකාව ලැබිලා නැතිනම් මේ ගීත පිළිබඳ දැන් කියන තොරතුරු කොලයක් පෑනක් අරගෙන ලියන්න අවස්ථාව තියෙනවා. මේ ගීතවල තනුව ඉතාමත් සරලයි පුතේ. තනුව ඉතාමත් සරලයි. ජන ගී කොහොමත් සරලයිනේ නේද? එතකොට ඒ ආශ්‍රයෙන්නේ මේ ගීතත් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ගීතවල තනුව ඉතාමත් සරලයි. ඒ වගේම කෙටි ස්වර පරාසයක් තුල මේවායේ නාදමාලාව නිර්මාණය වෙලා තියෙනවා. ස්වර පරාසය කෙටි. පුළුල් ස්වර පරාසයක් නෙමෙයි. ඒ නිසාම මේ නාදමාලාවන් බොහෝ විට ඒකාකාරී ස්වරූපයක් ගන්නවා. ඒ වගේම මේ ගීතවලට යොදාගන්නේ ගායනා කරන්නත් සරල තාල තමයි යොදාගන්නේ. ඉතාමත් සීමිත සංගීත භාණ්ඩ ප්‍රමාණයක් වාදනය සඳහා යොදා ගැනීමත් තවත් ලක්ෂණයක්. විශේෂයෙන් වංග සංගීතයට ආවේනික සංගීත භාණ්ඩයක් වන එස්රාජය ප්‍රධාන වාද්‍ය භාණ්ඩයක් ලෙස යොදා ගන්නවා. එස්රාජය කියන්නේ ජන සංගීතයෙන් ශාස්ත්‍රීය සංගීතයට ආපු සංගීත භාණ්ඩයක්. එතකොට මේ වංග ප්‍රදේශයේ ප්‍රචලිත මේ ජන සංගීතයේ යොදාගත්ත වාද්‍ය භාණ්ඩයක් තත්වාද්‍ය භාණ්ඩයක් තමයි එස්රාජය කියලා කියන්නේ. ඒ වගේම පුතේ සර්පිනාව, තාලම්පට, ගෙජ්ජි වැනි භාණ්ඩත් යොදා ගන්නවා. ගීතයේ ආරම්භයේදී වගේම මැදේදී මැදදී ගීතයේ මීන් ලක්ෂණ යොදා ගන්නවා. මීන් කියන්නේ ඉන්දුස්ථානි සංගීතේන ශිල්ප ක්‍රමයකට අපි කියනවා මීන් කියලා. ඒ කියන්නේ පුතේ එක් ස්වරයක ඉඳන් තවත් ස්වරයකට හඬ නොකඩවා ගායනය කිරීම. දැන් උදාහරණයක් විදියට මම දැන් කලින් ගායනා කළ ගීතේ මේ බලන්නකෝ.
যদি তোর ডাক শুনে কেউ নাসে তবে
অন্ন না আসে কেন তেন নাসে
তবে
না স্বরে কিং এনে
নাসে তবে না আসে
নেমে
নাসে তবে
তব ස්වරයක ඉඳන් තවත් ස්වරයකට යනකොට එක් ස්වරයක ඉඳන් තවත් ස්වරයකට හඬ නොකඩවා යෑම තමයි අපි මීන් කියලා කියන්නේ. සමහර ගීතණු තියෙනවා බටහිර සංගීත ශිල්පීය කොටස් අනුසාරයෙන්ද නිර්මාණය කරලා තියෙන සමහර ගීත, වංග ගීත බටහිර සංගීත ශිල්පීය කොටස් අනුසාරයෙන් නිර්මාණය වෙලා තියෙනවා. අපේ රටේ සරල ගී ශාස්ත්‍රය ගත්තාම ඉමහත් සේවයක් කළ දෙදෙනෙක් ඉන්නවා. සුනිල් සාන්ත සහ ආනන්ද සමරකෝන් කියන සංගීතඥයින් දෙදෙනා. ඔවුන් නිර්මාණය කළ එම සරල ගීතවලට මෙන්න මේ වංග සංගීතයේ ආභාෂය ලබාගෙන තියෙනවා. ඔවුන් දෙදෙනා රවීන්ද්‍රනාථ ටාගෝර්තුමා යටතේ අධ්‍යාපනය හදාරපු ශිෂ්‍යයින් දෙදෙනෙක්. ඒ වගේම ඔබ දන්නවා අපේ ජාතිගීය නිර්මාණය කළේ ආනන්ද සමරකෝන් මහතා. වංග සංගීතමය ලක්ෂණ ඔවුන්ගේ නිර්මාණවල තියෙන වග ඔබත් මතක තියාගන්න. හොඳයි, දැන් අපි සූදානම් වෙන්නේ එවැනි මිහිරි වංග ගීතයක් ගායනය කරන්න. ඒ ගීතය ඔබට ලැබිලා ඇති, එහෙමත් නැත්නම් ලැබිලා නැත්නම් ඔබ මේ ගීතේ ලියා ගන්න. මේ භාෂාව වංග භාෂාව, බෙංගාල භාෂාව කියලා අපි කියනවා. මේ ගීතේ වචන ටික දැන් මම මතක් කරන්නම්. නම්රේ කිසි බෝලෝ රාධා, බෝලෝ රාධා ජබොයි දෙකේති. නම්රේ කිසි බෝලෝ රාධා ජබොයි දෙකේති. අමිත ෂදෝර් බෆෝර් දියෝ බොලෝ දෙකෝති, බොලෝ දෙකෝති. බෝලෝ රාධා දෙවරක් ගායනය වෙනවා. බෝලෝ රාධා, බෝලෝ රාධා. ජයති තිෂෝර් අමිත ෂොදෝර් ගයති මధుර ගී. නැවතත් ජයති තිෂෝර් අමිත ෂොදෝර් ගයති මధుර ගී. පළමු කොටස හිමම කිව්වේ. දැන් අපි දෙවනි කොටස මතක් කරන්නම්. එක්ම අදර් අයිද බොලෝ අයිද ඔමරි යාද් තෙරි. නැවතත් එක්ම අදර් අයිද බොලෝ අයිද ඔමරි යාද් තෙරි. ජයති තිෂෝර් ජයති මෙදෝර් ගයති මధుර ගී. ජයති තිෂෝර් ජයති මෙදෝර් ගයති මధుර ගී. කෙටි ගීතයක්. දැන් අපි ඒ ගීතය ගායනා කරන්නේ කොහොමද කියලා බලමු. මම මුලින් පළවෙනි කොටස ගායනා කරලා පෙන්වන්නම්.
නම් රෙ කිසි බොලෝ රාධා ජබොයි දෙකේති අමිත ෂදෝර් පාෆෝර් දියෝ බොලෝ දෙකෝති. නම් රෙ කිසි බොලෝ රාධා ජබොයි දෙකෝති අමිත ෂදෝර් පාෆෝර් දියෝ බොලෝ දෙකෝති.
මම පළවෙනි පේළිය ගායනා කරනවා, ඔබ ඉන්පසුව ගායනා කරන්න.
නම් රෙ කිසි බොලෝ රාධා ජබොයි දෙකේති
කියන.
නම් රෙ කිසි බොලෝ රාධා ජබොයි දෙකේති අමිත ෂදෝර් පාෆෝර් දියෝ බොලෝ දෙකෝති. අමිත ෂදෝර් පාෆෝර් දියෝ බොලෝ දෙකෝති කියමු. නම් රෙ කිසි බොලෝ රාධා ජබොයි දෙකේති අමිත ෂදෝර් පාෆෝර් දියෝ බොලෝ දෙකෝති. නම් රෙ කිසි බොලෝ රාධා ජබොයි දෙකේති අමිත ෂදෝර් පාෆෝර් දියෝ බොලෝ දෙකෝති.
දැන් අපි නැවතත් එකතු වෙලා මේ ස්ථායි කොටස ගායනා කරමු. 2 3 4.
නම් රෙ කිසි බොලෝ රාධා ජබොයි දෙකේති අමිත ෂදෝර් පාෆෝර් දියෝ බොලෝ දෙකෝති. නම් රෙ කිසි බොලෝ රාධා ජබොයි දෙකේති අමිත ෂදෝර් පාෆෝර් දියෝ බොලෝ දෙකෝති.
දැන් අපි මුල් කොටස ගායනා කරන්න ඉගෙන ගත්තා. දැන් අපි දෙවනි කොටස ගායනා කරන්න සූදානම් වෙන්නේ. මම මුලින් ගායනා කරලා පෙන්නන්නම් සම්පූර්ණයෙන්ම. පසුව ඔබ මාත් සමග ගායනා කරන්න.
එක්ම අද ආයිද බොළු ආයිද ඔබරියා තිරි ජයති තිෂුන් ජයති මිදුන් ජයති මధుරගී ජයති මధుරගී එක්ම අද ආයිද බොළු ආයිද ඔබරියා තිරි ජයති කිෂුන් ජයති මිදුන් ජයති මధుරගී ජයති මధుරගී
එක්මදර් කියන කොටස ඉහළට යන්නේ අහගන්න
එක්ම ආදර් ආයිද බොළු ආයිද ඔමරියා තෙරි
ගයිමු
එක්ම ආදර් ආයිද බොළු ආයිද ඔමරියා තෙරි ගයති කිෂෝ ජයති මෙදු ජයති මధుරගී ජයති මధుරගී
තුන්වෙනි පෙරිය
ජයති තිෂුන් ජයති මෙදුන් ගයති මధుරගී ගයති මధుරගී ජයති තිෂුන් ජයති මෙදුන් ගයති මధుරගී ගයති මధుරගී
හරි දැන් අන්තරා කොටස මාත් සමග සම්පූර්ණයෙන්ම ගායනා කරන්න
එක්ම ආදර් ආයිද බොළු ආයිද
සම්පූර්ණයෙන්ම ගීතය ගායනා කරමු.
නම් වේ කිසි බොලෝ රදා ජබොයි දකේති අමිත ෂදෝර් බාෆෝ දියෝ බොලෝ දකේති නම් වේ කිසි බොලෝ රදා ජබොයි දකේති අමිත ෂදෝර් බාෆෝ දියෝ
ලස්සන රවීන්ද්‍ර ගීතයක් තමයි ඉගෙන ගත්තේ. ඉතින් පුතේ ඔබට නිර්දේශිත වංග ගීත තුනක් තියෙනවා. අපි දැන් එක ගීතයක් ගායනා කළා නම්රි කිසි බෝලෝ රාධා. ඒ වගේම මම ප්‍රවේශයේදී ගත්තේ ජොදිතෝර් ඩක්සුනේ කෙව් කියන ගීතය.
ජොදිතෝර් ඩක්සුනේ කෙව් නාසේ.
ඊළඟට තවත් ගීතයක් තියෙනවා බ්‍රිජන් පොතේ ජයරේ දනි. ඒකත් ජනප්‍රිය ගීතයක්. බ්‍රිජන් පොතේ ජයරේ දනි. මේ ගීත තුන තමයි ඔබට නිර්දේශිත වංග ගීත තුන වෙන්නේ. මේ ගීත අන්තර්ජාලයෙන් සොයාගෙන ඔබට නැවත නැවතත් ශ්‍රවණය කරමින් ගායනය කරන්න ඉගෙන ගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් පුතේ, අද අපි මේ පාඩමෙන් සාකච්ඡා කළේ ඉන්දියානු ගායන ශෛලියක් වන රවීන්ද්‍ර ගීත, එහෙමත් නැත්නම් වංග ගීත, බෙංගාලි ගීත නේද, විවිධ නම් වලින් හැඳින්වුවා නේද. වංග ගීත පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. එම ගීතවල සුවිශේෂී ලක්ෂණත් අපි ඉගෙන ගත්තා. ඒ වගේම වංග ගීතයක් ගායනා කරන්නත් පුරුදු වුණා. ඉතින් පුතේ, අද මේ පාඩම මෙතනින් අවසන් කරනවා. අපි නැවතත් තවත් පාඩමකින් හමු වෙනතුරු මම ඔබින් සමු ගන්නවා. ආයුබෝවන්.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. පෙරදිග සංගීත විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් තිබේ නම් MUS හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සරලව ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්, සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.488.1.488 0.7.0.488.1.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
රුහුණු ගුරු ගෙදර.
හයි බෝවන් දරුවනේ, අපි අද මේ හමුවන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ රුහුණු ගුරුගෙදර පාඩම් මාලාවේ චිත්‍රකලාව විෂයට අදාළ පාඩම් අංක 21 සමගයි. පාඩම් අංක 21 සමගයි. මේදී ඔබ සමග දැනුම බෙදා හදා ගන්නා මම ගා විද්‍යානන්ද විශ්වවිද්‍යාල විද්‍යායතන පිරිවෙනේ චිත්‍රකලාව භාර ආචාර්යවරයා වන උමයංග වීරක්කොඩි. අද අපි කතා කිරීමට සූදානම් වෙන්නේ ස්ටැන්ලි අබේසිංහ නමැති ප්‍රවීණ චිත්‍ර ශිල්පියා සහ ඔහුගේ චිත්‍ර නිර්මාණ ගැන. මෙන්න මේ ස්ථානයට හඬපටිය වාදනය වෙන්න ඕනේ විනාඩියක් විතර. කෝකෝ, ඔය ඔතන පාරේ දෙන්න. දරුවනේ, ඔය මේ පාරේ දෙන්න ඔතනින්. විදේශීය පියසට යන්න ඉඩ දෙන්න ඔතන, ඔය එන මේ විදේශිකයෝ ටිකට. කෝ මෙහාට වෙන්න. රයිට්. මේ කිට්ටුවට එන්න. මොකද ඔය 9:30ට ඇවිත් තියෙන මාස්ක් එක. ඔක හදාගන්න. පොඩකින් පොඩෙන් පොඩෙන්. කෝ අත් දෙක මෙහාට දෙන්න. කවුරුවත් මූණල්ලන්න එපා. මාස්ක් එක හදන්න යන්න එපා. අත් දෙක සැනිටයිස් කරගන්නේ නැතුව. මෙතන මේ 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 විස බීජ තියෙන පුළුවන්. මේක ගුවන්තොට පොලක්නේ. ඈ හොඳයි දරුවනේ, අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොට පොලට. මේ තමා ලංකාවේ ප්‍රධානතම ගුවන්තොට පොල. හරි, කියන්න බලන්න කොහෙද කියලා. හරියට හරි, අපි ආවේ මේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොට පොලට. එහි පර්යන්ත ගොඩනැගිල්ල ඇතුළට. රයිට්. හරි හරි හරි, අපි ගුවන් යානා බලන්න යමු. හැබැයි මුලින්ම ආව කටයුතු ඉවර කරලා ඉමු. ඔන්න අපි ආවා දැන් මේ අවශ්‍ය තැනට. බලන්නකො මේ මේ පැත්ත. කටිය මේ වටේට ඉඳලා බලන්න. මේ බිත්තියේ තියෙන යෝධ චිත්‍රය බයා බලන්න. හරි, කට්ටිය වටේට විසිරලා ඉන්න. ගුවන් මගින් බාධා වෙන්න ඉන්න එපා. මීටරේ දුර තියාගන්න. ඔන්න හරි, දැන් බලන්න මේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පර්යන්ත ගොඩනැගිල්ලේ බිත්තියක ඇඳලා තියෙන ස්ටැන්ලි අබේසිංහ චිත්‍ර ශිල්පියා නිර්මාණය කරපු සුවිශාල බිසිතුවම් චිත්‍රය ඉස්සරහා තමයි අපි දැන් මේ අපි කට්ටිය ඉන්නේ. එම චිත්‍රය දෙස නෙත් සිත් යොමාගෙන තමයි දැන් ඔන්න අපි ඉන්නේ. හරිනේ නේ, පැහැදිලිනේ, හැමෝටම පේනවනේ. රයිට්. හොඳයි, කට්ටියට මොකද්ද මේ චිත්‍රය ඇඳලා තියෙනවා කියලා පේන්නේ? මොකද්ද? ඔව්, මේ චිත්‍රයේ තේමාව නැත්තම් මාතෘකාව වෙන්න ඇත්තේ මොනවද අපිට මේ දිහා බැලුවම පේන්න තියෙන්නේ? මොනවද මේකේ දිහා බැලුවම පේන්න තියෙන්නේ? හරි, හරියට හරි. ඔයා හරි පුතා, අපිට පේන්නේ පෙරහැරක්. ස්ටැන්ලි අබේසිංහ මහත්මයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පර්යන්ත ගොඩනැගිල්ලේ බිත්තියක ඇඳලා තියෙන බිතිසිතුවම් චිත්‍රයේ නම පෙරහැර. හරියට හරි, ඔයා ගොඩක් නිවැරදිව කිව්වා. රයිට්. දැන් අපි බලමු චිත්‍රයේ දිහා පරීක්ෂාවෙන්. කොමයි පුතේ, ඔහොම බෑ, ඔහොම බලල බෑ. හොඳට ඔළුව උස්සල බලන්න ඕනේ. මේක ලොකු චිත්‍රයක්නේ. අඩි 14ක් විතර උස, අඩි 20ක් විතර දිග චිත්‍රයක්නේ. හොඳයි හොඳයි, බලන ගමන් මට කියන්න කවුද මේක මෙතන ඇඳපු චිත්‍ර ශිල්පියා? ඔයා කියන්න. හරි, ස්ටැන්ලි අබේසිංහ. රයිට්. දැන් බලන්න චිත්‍රයේ ඉස්සරහා හිටගත්තා. චිත්‍රයේ දකුණු කෙළවරට කිට්ටුවෙන් ඇඳලා තියෙන්නේ නිලමේවරු පෙරහැරේ යන විදිය. මැද හරිය ටිකක් අඳුරුයි. වම් කෙළවරට කිට්ටුව ඇඳලා තියෙනවා අර පෙරහැරවලට ආලෝකය දෙන්න පත්තු කරන කොප්පරාවිලක්කු, අර අර ගිනි හට්ටියක් වගේ උසගෙන යන්නේ. ඒක ගින්දර පාටට කරලා අඳුරු පසිබිමේ හොඳට පේනවා නේද? ඈ, ඒත් ඒක උසගෙන ඉන්න මිනිහව නම් එච්චර හොඳට පේන්නේ නැහැ. එයාව අඳුරු පාටට ඇඳලා තියෙන්නේ. නිලමේවරුන්ට පිටුපසින් එයාලගේ ඔළුවලට උඩින් සේසත් වගේක් යන්තමින් පේනවා. ඒවත් හොඳට පැහැදිලිව පේන්නේ නැහැ. එහෙම නේද? ඒව උස්සන් ඉන්න මිනිස්සුන්ගේ රූප නිකන් ඡායාවල් වගේ පේන්නේ. මේ අපි කතා කරන චිත්‍රයේ ඉස්සරහම තියෙන දේවල්නේ. ඊට පිටුපසින් මොනවද ඇඳලා තියෙන්නේ? ඔව්, බලන්න. විශාල සද්ධාන්ත කුලයේ ඇත්තු 3 දෙනෙක්. කොහොමද යාළගේ දල සුදු පාටට අඳුර අතරින් පේන හැටි? ඇත්තුන්ගේ පාද හරිය හරියම අඳුරුයි. ඒ නිසා එයාලට ඉස්සරහින් ඉන්න ඔය නිලමේවරු ඒ කට්ටි ඔක්කොම හොඳට පේනවා නේද? යම් තරමකට පේනවා. රූප ටික මතු වෙලා පේනවා. බලන්න දෙපැත්තේ, ඒ කියන්නේ කරඬු ඇතාට දෙපැත්තෙන් ඉන්න දෑලේ ගමන් කරන ඇත්තු දෙන්නම පාට කරලා තියෙන විදිය, එයාගේ ඇඟට අඳලා තියෙන අර ලස්සන වැඩදාපු ඇඳුම ඒකේ වර්ණ හොඳට පේනවද? නෑ නෑ නෑ, දෙපස ඇත්තුන්ව වර්ණ කරලා තියෙන්නේ නිකන් මේ ගොම කොළ පාට වගේ අඳුරු කොළ නිල් පාට ලා පාට වර්ණවලින්. කොළ නිල් ලා පාට වර්ණවලින්. හැබැයි බලන්නකෝ කරඬු අරගෙන යන ඇතා. බලන්න එයාගේ ඇඳුම රතු පාට කහ පාට දීත්මත් වර්ණවලින් පාට කරලා. ඇඳුමේ කරඬුවේ විසිතුරු බව හොඳින්ම පේනවනේ. දෙපස ඇත්තුන්ගේ අඳුරු වර්ණ නිසා ධාතු කරඬුවගෙන යන ඇතාව කැපිලා පේනවා. හරියට මීදු මාතරින් මතුවෙන පහන් එළියක් වගේ. මුළු චිත්‍රයම කරඬු ඇතා ඇරුණම ඇඳලා තියෙන්නේ රාත්‍රියේ හඳ පානේ හඳ එළියේ පේන දර්ශනයක් වගේ. මේ බිසිතුවම් චිත්‍රය ඇඳපු චිත්‍ර ශිල්පී ස්ටැන්ලි අබේසිංහ මහත්මයා ගැන ඔයගොල්ලෝ මොනවද දන්නේ?
මට පොඩ්ඩක් අවසර සර්. මම දැන් ටික වෙලාවක ඉඳන් බලාගෙන හිටියේ ඔබතුමා දරුවන්ට මේ චිත්‍රය ගැන කියා දෙන විදිහ. මම හොඳ චිත්‍ර රසිකයෙක්. මම කියා දෙන්නම් ස්ටැන්ලි අබේසිංහ මහත්තයා ගැන මේ දරුවන්ට. එතුමාව මම පොඩි කාලේ ඉඳලා දන්නවනේ.
ඔබතුමා එතුමා වඳුරනවද? කොච්චර දෙයක්ද? අනේ එහෙමනම් පොඩ්ඩක් මේ අපේ මේ දරුවන්ට කෙටියෙන් පොඩි විස්තරයක් කරමුද? ඔන්න දරුවනේ, ස්ටැන්ලි අබේසිංහ චිත්‍ර ශිල්පියා ගැන එතුමගේ මිත්‍රයෙක් වුණු මේ මහත්තයාගෙන් අපි ඉගෙන ගන්නෙමු. රයිට්?
හොඳයි ළමයිනි. ස්ටැන්ලි අබේසිංහ මහත්තයා උපන්නේ 1914. එයා බොහොම දක්ෂ චිත්‍ර ශිල්පී. මුලින්ම එතුමා චිත්‍ර ඉගෙන ගත්තේ කොළඹ මරදානේ පිහිටලා තියෙන ලංකා කාර්මික විද්‍යාලයේ. පස්සේ ඉන්දියාවට ගොහින් පෙරදිග චිත්‍ර කලාවත්, එංගලන්තයට ගිහින් යුරෝපයේ නූතන චිත්‍ර කලාවත් හොඳට ඉගෙන ගත්තා නොවේ. එතුමා ඉගෙන ගත්තු මේ පෙරදිග ආසියානු චිත්‍ර කලාවත් අපරදිග යුරෝපානු නූතන චිත්‍ර කලාවත් එකට මිශ්‍ර කරගෙන තමන්ටම ආවේනික චිත්‍ර ශෛලියකට තමයි එතුමා චිත්‍ර නිර්මාණය කළේ. ස්ටැන්ලි අබේසිංහගේ චිත්‍රවලට යුරෝපයේ මතුණු උපස්ථිතවාදී චිත්‍ර කලාවෙත් ප්‍රකාශනවාදී චිත්‍ර කලාවෙත් වර්ණකරණ ක්‍රම ආභාෂයට අරන් තියෙනවා. එතුමගේ චිත්‍ර නිර්මාණවල පසුබිම් අවකාශ ලක්ෂණවලට යුරෝපයේ නිර්මාණය වුණු තවත් චිත්‍ර ශෛලියක් වෙච්ච ගණිකවාදය නැත්තම් ගණමානවාදයේ ලක්ෂණ යොදාගත්තා. දැන් මේ පෙරහැර චිත්‍රයේත් ඒ ලක්ෂණ තියෙනවානේ. බලන්නකෝ, අර ඇත්තුන්ට ඉහලින් තියෙන පසුබිමේ අඳුර ඇතුලෙන් දැක්වෙන යාන්තමට පේන විදියට පාඩ කරලා තියෙන ගණික හැඩ දැක්කත්, ඒ වගේම කෙටි ඝන රේඛාත් ඔහු චිත්‍රවල රූප අඳිනකොට යොදාගත්තා. එතුකන මහත්තයා, ස්ටැන්ලි අබේසිංහ මහත්තයා, මේ චිත්‍රයට අමතරව කුඹල්හල හෙවත් වලංකඩේ භාවනාව, බාලතරුණ, ලක්ෂ්මීගේ උපත ඔවගේ චිත්‍ර ගණනාවක් ඇඳලා තියෙනවා නේද? ඔව්. ඒ වගේම එතුමා 1965 ඉඳලා 1969 කාලයේදී රජයේ ලලිත කලා ආයතනාධිපති විදිහට පත්වෙලා හිටපු කාලේ රජයේ ලලිත කලා ආයතනයට නූතනවාදී නව කලා ප්‍රවණතාවයක් හඳුන්වා දෙන්නට සමත් වුණා. මේ මහත්තයා මොකද හිතන්නේ ස්ටැන්ලි අබේසිංහ මහත්තයාගේ මේ පෙරහැර චිත්‍රයට යුරෝපයේ මොන විදිහේ කලා ශෛලියෙන්ද බලපාලා තියෙන්නේ? මොකක් කියව? නෑ මං ඇහුවේ මේ පෙරහැර චිත්‍රයට මොන වගේ කලා ශෛලියෙන් බලපාලා තියෙනවද කියලා.
මේ පෙරහැර චිත්‍රයට යුරෝපයේ පශ්චාත් උපස්ථිතිවාදී ලක්ෂණ, ප්‍රකාශනවාදී ලක්ෂණ සහ ඝනිකවාදී ශෛලී ලක්ෂණ බලපාලා තියෙනවා.
හොඳයි දරුවනේ. දැන් ගන්න බලන්න සටහන් පොත් එළියට. දැන් මේ මහත්ය අපිට කියලා දුන්න විදිහට දැන් මේ දෙන ප්‍රශ්න කීපය සටහන් කරගන්න. පාඩම අවසාන වෙනකොට ඔය ප්‍රශ්න වලට උත්තර දීලා ඉදිරිපත් කරන්න. වැඩිය නෑ, ප්‍රශ්න තුනක් විතරයි. හොඳයි, ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ස්ටැන්ලි අබේසිංහ චිත්‍රශිල්පියාගේ බිතු සිතුවමක් නම් කරන්න. හරි, ඔන්න දෙවැනි ප්‍රශ්නේ. එම බිතු සිතුවම් චිත්‍රය ඇඳ තිබෙන්නේ කොහේද? ඉහත කී බිතු සිතුවම් චිත්‍රයට බලපාන ලද මේ තුන්වෙනි ප්‍රශ්නේ. ඉහත කී බිතු සිතුවම් චිත්‍රයට බලපාන ලද යුරෝපා කලා ශෛලීන් මොනවාද?
ඒක නෙමෙයි. ඔය ඔබතුමා ගාව තිබෙන කඩදාසි රෝල මොකද්ද හැබැයි?
මේ තියෙන්නේ ස්ටැන්ලි අබේසිංහ මහත්තයාගේම තවත් චිත්‍රයක්නේ. මේක තමයි කුමල්හල නැත්තම් වලං කඩේ කියලා චිත්‍රයේ ඡායාරූපයක්. ඔන්න බලන්නකෝ, පේනවද? ඔය පිටිපස්සේ ඉන්න අයද පේනවද?
ඔන්න බලන්න දරුවනේ, මේ කුඹල්හල චිත්‍රයත් ස්ටැන්ලි මහත්මයාගේ නූතනවාදී කලා ලක්ෂණ පේන්න තියෙන චිත්‍රයක්. අපි බලමු මොකද්ද මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ තේමාවෙන් කියවෙන්නේ කියලා. මැටි භාණ්ඩ අලවිසලක ඒව අලෙවි කරමින් සිටින යුවලක් පේන්න තියෙනවා. එයාලා වාඩි වෙලා ඉන්නේ. කාන්තාව අතේ තියාගෙන ඉන්න සත්ව රූපේ ඉතාම දීප්තිමත්ව කහ පාටට පාට කරලා තියෙනවා. හරියට තද කහපාට මේ සූර්යකාන්ත මලක් වගේ. ඒකේ වර්ණය හරියට නිකන් තද කහපාට කැනස් මලක් වගේත් පේනවා. නමුත් අනිත් හැම තැනම තියෙන අඳුරු පැහැයක්. පර්යාව ලෝකය. ඒ කියන්නේ ඈතට යනකොට කුඩා වෙලා පේන පසුබිමක් පෙන්නලත් නැහැ. පසුබිම මැටි භාණ්ඩ රාක් වලින් වැහිලා ගිහිල්ලා. ඒවත් අඳුරුයි. රූප වටා කළු ඝන රේඛාවක් ඇඳපු බව පේන්න තියෙනවා. වම් පැත්තේ ඉන්න කාන්තාවගේ මූණ සහ අත් දක්වන්නේ තාත්වික විදිහට නෙමෙයි. ඒවා ඇඳලා තියෙන්නේ අපේ මහනුවර යුගයේ චිත්‍රවල ආකාරයට ශෛලිගත ලක්ෂණ මේ පේන විදිහටනේ. බලන්නකෝ. ඒ වගේම ගණිකවාදී, පශ්චාත් උපස්ථිතිවාදී සහ ප්‍රකාශනවාදී යුරෝපානු ශෛලීන්ගේ ආභාෂයක් දකින්නට තියෙනවා. පෙරහැර චිත්‍රෙදි වගේම. ඒකෙන් අපිට දැන් පැහැදිලි ස්ටැන්ලි අබේසිංහ මහත්තයාගේ චිත්‍රවලට මේ නූතන චිත්‍රකලා ශෛලීන් වගේම අපේ සාම්ප්‍රදායික චිත්‍රවල ලක්ෂණත් බලපාලා තියෙන බව. එහෙම නේද මහත්තයා?
හරියටම හරි සර්.
හොඳයි දරුවනි, අපි මේ ආගන්තුක මහත්තයා අපිට ගොඩාක් උදව් කළානේ. එතුමාට ස්තුති කරමු. බොහොම ස්තුතියි ඔබතුමාට. දැන් මොකද ඔයාලට හිතන්නේ? ස්ටැන්ලි අබේසිංහ මහත්මයාගේ වෙනත් චිත්‍ර ගැනත් හොයලා බලන්න පොඩි කැමැත්තක් ඇති වුණාද නැද්ද? ඇති වුණා නේද? ඒක තමයි රයිට්. දරුවනි, අපි අද ස්ටැන්ලි අබේසිංහ මහත්මයාගේ චිත්‍ර දෙකක් ගැන ඉගෙන ගත්තා. මොනවද ඒ චිත්‍ර දෙක? පෙරහැර චිත්‍රය සහ කුඹල් හලෙහිවත් වළංකඩේ කියන චිත්‍ර. ඔන්න දැන් අර ලියපු ප්‍රශ්න වලට උත්තර හරිද බලන්න. ස්ටැන්ලි අබේසිංහ මහත්මයාගේ බිතුසිතුවම් චිත්‍රය තමයි මේ පෙරහැර චිත්‍රය කියන තේමාවෙන් හඳුන්වන චිත්‍රය. ඒක බිතුසිතුවමක්. චිත්‍රය ඇඳලා තියෙන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ල තුල බිත්තියක. පෙරහැර චිත්‍රයට බලපාලා තියෙන යුරෝපානු චිත්‍රකලා ශෛලීන් තමයි පශ්චාත් උපස්ථිතිවාදය, ප්‍රකාශනවාදය සහ ඝණිකවාදය. අපි ඝනමානවාදය කියලාත් කියනවා. ඒ වගේම කුඹල්හල සිතුවමටත් ඔය යුරෝපානු නූතන චිත්‍ර ශෛලීන් ටික බලපාලා තියෙනවා. ඒවායින් ශිල්පියා ආభాෂය ලැබූ බව පේනවා. ඒට අමතරව කුඹල්හල චිත්‍රයේ තියෙන වෙනස තමයි දේශීය සාම්ප්‍රදායික චිත්‍රවල ශෛලීගත ලක්ෂණ දක්නට ලැබීම. කුඹල්හල චිත්‍රයේ සහ පෙරහැර චිත්‍රයේදීත් පසුබිම, පෙරබිම, මැදබිම එකම තලයකට දක්වලා තියෙන්නේ. රෑතර යන පසුබිමක් දක්වලා නැහැ. අපි කතා කළ චිත්‍රවලට අමතරව ස්ටැන්ලි අබේසිංහ මහත්තයා රජයේ ලලිත කලා ආයතනයේ කලායාතනාධිපති විදියට සේවය කරන කාලෙදී රජයේ ලලිත කලා ආයතනයට නූතනවාදී කලා භාවිතය හඳුන්වා දීලා තියෙනවායි කියලා අර මහත්තයා කිව්වා. ඒක හරියට හරි. හොඳයි. එහෙනම් අද පාඩම මෙතනින් නවත්තනවා. ඔබ සැමටම තෙරුවන් සරණින් සුවය සතුට වෙන්න ඕන. ආයිබෝවන් දරුවනේ.